මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලයේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවස්මල ශීලය සමාදන් වෙමි. නමස්කාරය කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා පමාදේන සම්පාදේ තබ්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. බහුම්පි චේ සහිතං භාසමානෝ නතකරෝ හෝති නරෝ පමස්තෝ. ගෝපෝවදාවෝ ගණයං පරේසං න භාගවාසානඤ්ඤස්ස හෝති. අප්පම්පි චේ සහිතං භාසමානෝ ධම්මස්ස හෝති අනුධම්මචාරී. රාගං ච දෝසං ච පාය මෝහං සම්මප්පජානෝ සුවිමුක්ත චිත්තෝ අනුපාදියානෝ විජවාහුරං වාස භාගවාසානඤ්ඤස්ස හෝති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, බුද්ධ වචනය, ඒ බුදු පියාණන් වහන්සේ දේශනා කළ බුද්ධ වචනය සත්‍යාගයේ සංසාර විමුක්තිය සාධා ගැනීමේ පරමාර්ථය සඳහායි දේශනා කරලා තියෙන්නේ. ඒ දේශනාව, ඒ පරමාර්ථය ගැන නොතකා සාමාන්‍යයෙන් අධ්‍යයනය කිරීම, හැදෑරීම් පමණකින් ඒ දේශනාව කටපාඩම් කර ගැනීම බුදු පියාණන් වහන්සේ බොහෝ විට විවේචනයට ලක් කළා. හැදෑරීම් කටපාඩම් කර ගැනීම ආදියෙන් සැස් කරගන්නා පුළුල් දැනුමට වඩා ඒ ධර්මය ප්‍රතිපත්තියට නඟලා ලබා ගන්නා ගැඹුරු ධර්මඥානයම උතුම් බව බුදු පියාණන් වහන්සේ නිතර මතක් කර දුන්නා. දැන් මේ අපි මේ මාතෘකා කරගත්තු ගාථා දෙක දේශනා කරන්න යෙදුනේ ඒ වගේ අවස්ථාවකයි. සැවැත් නුවර ඔවුනොන්ට මිත්‍ර කුල පුත්‍රයින් දෙදෙනෙක් ශාසනයේ පැවිදි වෙලා, එයින් එක නමක් කල්පනා කළා මම මහලු වයසේ පැවිදි වුණු නිසා දන්ත දුරය වෙනුවට මම විපස්සනා දේ පුරන්න ඕන කියලා විදර්ශනා පැත්තට හිත යොමු කරලා බුදු පියාණන් වහන්සේගෙන් කර්මස්ථාන ලබාගෙන ගිහිල්ලා විවේකයට ගිහිල්ලා ඉක්මනින්ම ඒ භාවනා කරලා සිය පිළිසෙන් බියාපත් සාහස් බව ලබා ගත්තා. අනිත් භික්ෂුන් වහන්සේ යන්ත දුරේ පිරීමේ බලාපොරොත්තු ඇතිව බුද්ධ වචනය සවිස්තරව ඉගෙන කියාගෙන 500ක් පමණ ගෝල පිරිසකට ඒ ධර්මය උගන්වනවා. විශාල පිරිසකගේ ආචාර්යවරයෙක් හැටියට විපස්සනා වඩන සංඝයා වහන්සේලා බුදු පියාණන් වහන්සේගෙන් සමතහන් ලබාගෙන අර කලින් කියාපු භික්ෂුන් වහන්සේ වාසය කරන ඒ විවේක ස්ථානෙට ගිහිල්ලා උන්වහන්සේගෙන් උපදෙස්ීමක් ලබාගෙන ඒ ඇසුරෙන් සහත් බව ලබාගෙන ඊළඟට බුදු පියාණන් වහන්සේ වන්දනා කරන්න අවසර ඉල්ලා සිටියාම අර ස්වාමීන් වහන්සේ කියනවා, හොඳයි ඔය නමලා ගිහිල්ලා බුදු පියාණන් වහන්සේටත් ඒ 80 මහ ශ්‍රාවකයන් වහන්සේලාටත් මගේ නමින් වන්දනා කරන්න, මා වන්දනා කරනවා කියලා. ඒ වගේම මගේ හිතවත් ආවල් සංඝයා වහන්සේටත් මගේ වන්දනාව පූජා කරන්න කියලා, වන්දනා කරන්න කියලා එහෙම කිව්වා. එතකොට අර සංඝයා වහන්සේලාත් බුදුරජාණන් වහන්සේට වැඩමවරට වැඩම කරලා බුදුරජාණන් වහන්සේලා සහ අනිකුත් ඒ සංඝයා වහන්සේලාට වන්දනා කරලා 80 මහ සරුවන් වහන්සේලාට වන්දනා කරලා අර කියාපු භික්ෂුන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වහම අපගේ ආචාර්යයන් වහන්සේ ඔබ වහන්සේ වන්දනා කරනවා කියලා. කවුද උදේ ආචාර්යයන් වහන්සේ කියලා ඇහුවා. අන්න 80ල් අර භික්ෂුන් වහන්සේ කිව්වහම නිතර නිතර මේ විදිහට ගෝල පිරිස ඇවිල්ලා වන්දනා කරනකොට අර සංඝයා වහන්සේට යම්කිසි ඊර්ෂ්‍යාවක් වගේ දෙයක් ඇති වුණා. මේ මහණුනේ හැට කාලෙම පංසකූල සිවුරු දරාගෙන වනගත වුණයි, හරියට හතරපද ගාථාවක්වත් දන්නේ නැති ඒ වුණාට මේ ගෝල පිරිසක් හදාගෙන දැන් මේ විදිහට එවනවා කියලා අන්නේ විදිහ යම්කිසි ඊර්ෂ්‍යාව සහගත හැඟීමක් අර ග්‍රන්ථ දුරේ පිරු භික්ෂුන් වහන්සේට ඇති වුණා. හොඳයි, ඒ භික්ෂුව ආපු දවසකට මම ප්‍රශ්න කරනවා, ප්‍රශ්න අහන්න ඕන කියලා හිතාගත්තා. කොහොම යන අතරේ එක් අවස්ථාවක අර සංඝයා වහන්සේ, අර රහතන් වහන්සේ බුදු පියාණන් වහන්සේ දැකීමට සැවැත්නුවරට වැඩම කරලා බුදු පියාණන් වහන්සේටත් 80 මහ ශ්‍රාවකයන් වහන්සේලාටත් වන්දනා කරා. ඊට කලින් ඒ අර තමන්ගේ පාත්‍ර සිවුරු ආදී අර හිතවත් භික්ෂුන් වහන්සේ ළඟ තබලයි ඒ කුටියේ තබලා ගිහිල්ලා බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලාට වන්දනා කරලා ආවහම අර භික්ෂුන් වහන්සේ වත පිළිවෙත ආදී කරලා ඉවරලා සූදානම් වුණා සම ප්‍රමාණ්‍ය ආසනයක ඉඳගෙන ඒ මහඩු භික්ෂුන් වහන්සේගෙන් ධර්මයේ පිළිබඳ ප්‍රශ්න අහන්නේ. මේක බුදු පියාණන් වහන්සේට පෙනුණා. එනිලා මේ නම මගේ පුත්‍ර රහත් නමගෙන් ප්‍රශ්න අහලා වෙහෙස කරවලා අපාගත වෙන්න ඉඩ තියෙනවා කියලා බුදු පියාණන් වහන්සේ විහාර චාරිකාවේ වැඩම කරන ආකාරයකින් ඒ කුටිය ළඟට වැඩම කළා. ඉතින් අර ඒ ගුණිත හැම තැනම බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් ආසනයක් කනවලයි ඒ සංඝයා වහන්සේලා වැඩ සිටින්නේ. බුද්ධ ආසනයේ බුදු පියාණන් වහන්සේ වැඩෙමින් සිටියා. අර සංඝයා වහන්සේලා දෙනම දෙපැත්තෙන් ඉන්නවා. බුදු පියාණන් වහන්සේ අර ග්‍රන්ථ දුරිය පිරු භික්ෂුන් වහන්සේගෙන් ප්‍රථම ධානය පිළිබඳ ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නයට පිළිතුරු දුන්නා. දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය ආදී වශයෙන් රූප අරූප ධාන සියල්ල පිළිබඳව ප්‍රශ්න කළා. අර භික්ෂුන් වහන්සේ වට පිළිතුරු දුන්නා. ඊළඟට සෝවාන් මාර්ගය ගැන ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නයට අර භික්ෂුන් වහන්සේට පිළිතුරු නැහැ. ඊළඟට බුදු පියාණන් වහන්සේ අර රහත් සංඝයා වහන්සේගෙන් රහත් තෙරුන් වහන්සේගෙන් මේ ප්‍රශ්නය ඇසුවා. ඒකට උන්වහන්සේ පිළිතුරු දුන්නා. ඒ වගේම සකදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ග පිළිබඳව ඇසූ ප්‍රශ්නවලට රහතන් වහන්සේට පිළිතුරු දෙන්න පුළුවන් වුණා. අර ග්‍රන්ථ දුරේ පිරු භික්ෂුන් වහන්සේට ඒවට උත්තර දෙන්න බැරි වුණා. බුදු පියාණන් වහන්සේ මාර්ග පිළිබඳව දුන්නා උත්තර හතරටම සාදුකාර දුන්නා. මෙතන කියවෙනවා ඒ බ්‍රහ්ම ලෝකයේ දක්වා මේ සාදුනා දෙහිදුනා කියලා කියනවා. ඉතින් මේ සාදුකාර දුන්නාම අර ග්‍රන්ථ දුරේ පිරු සංඝයා වහන්සේගේ ගෝල පිරිස කැළඹුණා. පේනවා නේද ශාස්ත්‍රුන් වහන්සේ අර මහලු භික්ෂුවට අච්චර සාදුකාර දුන්නා. මේ ලොකු පිරිසකගේ ආචාර්ය අපේ ගුරු හාමුදුරුවන්ට ප්‍රශංසාවක් අත්කලේ නෑ කියලා පසුබසුවක් ඇති වුණා. බුදු පියාණන් වහන්සේ මොනවද මහණෙනි කතා කරන්න කියලා අහලා කාරණේ කිව්වහම ඒ අවස්ථාව ප්‍රකාශ කළා. නුඹලාගේ ආචාර්යයන් වහන්සේ හරියට අනුන්ගේ ගවයින් ගනින ගොපල්ලෙක් වගේ. මගේ පුත්‍ර මේ රාත්මම ඒ ගවයින්ගේ පස්ගෝ රස භුක්ති විඳින ගවයින්ගේ ස්වාමියා වගේ කියන ඒ අදහස දෙන්න තමයි අර අපි මාතෘකා කරගෙන ගාථා දෙක වදාලේ. බහුම්පිචේ සහිතං භාසමානෝ නතක්කරෝ හෝති නරෝ පමත්තු ගෝපෝව ගාවෝ ගණයන් පරේසං න භාගවා සාමඤ්ඤස් හෝති. බුද්ධ වචනේ බොහෝ කොට කියන්නේ වී නමුත් ඒ අනුව ක්‍රියාන කරන්නා වූ ප්‍රමාදයට වැටුණු මනුෂ්‍යයා අනුන්ගේ ගවයින් ගනින ගොපල්ලෙකු මෙන් ශ්‍රමණ භාවයේහි කොටස් සරුවෙක් නොවේ කියලා ඒ විදිහට පළමුවෙනි ගාථාව. ඊළඟ දෙවෙනි ගාථාවෙන් උන් අර සාත් නමගේ තත්ත්වය ගැන කියන්නේ අප්පම්පිචේ සහිතං භාසමානෝ ධම්මස්ස හෝති අනුධම්මචාරී රාගංච දෝසංච පහාය මෝහං සම්මප්පජානෝ සුවිමුත්ත චිත්තෝ අනුපාදියානෝ ඉදවාහුරං වා සභාගවා සාමඤ්ඤස්ස හෝති. බුද්ධ වචනේ ටිකක් හෝ කියමින් ටිකක් කියන්නේ වී නමුදු දේශනා කරන්නේ වී නමුදු ඒ ධර්මයට අනුව හැසිරෙන්නා වූ ධම්මචාරී ඒ භික්ෂුව ඒ වගේ රාගයත් ද්වේෂයත් මෝහයත් අතහැර දමා සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තව මනවින් විදුන සිත් ඇතිව මෙතනත් එතනත් ඉදවාහුරං වා කියන වචන දෙකක් කියනවා. එතන ගැඹුරු අදහස් ඇති. මෙතන හෝ එතන හෝ මෙලව හෝ පරලව හෝ ඒ විදිහේ නොදු පුළුල් අර්ථ ඇති වචන දෙකක්. මෙහි හෝ එහි හෝ උපාදාන වශයෙන් අල්ලා නොගන්නේ අනුපාදියානෝ ඉදවාහුරං වා එබඳු වේ රහත් සත්‍යය එතනින් ප්‍රකාශ කරන්නේ එබඳු වේ භික්ෂුව සභාගවා සාමාන්‍යස හෝති ශ්‍රමණ භාවේ ශ්‍රමණ ඵලේ කොටස් කරගුතු වේ කියන ඔය කාරණාවයි බුදු පියාණන් වහන්සේ දෙවි මතු කළේ. ඉතින් මේ ගැන හිතනකොට අපට පේනවා මේ කතා අන්තරය තුල තියෙනවා අන්නර ග්‍රන්ථ දුරේ පියු භික්ෂුව ඊර්ෂාවක් ඇති කරගත්තා මාන්නයක් නිසා. තමන් බොහෝ කොට දන්න නිසා ඒ පෙළ දහම බුද්ධ වචනය හොඳට කටපාඩම් කරලා තියෙනවා. විශාල බෝල පිරිසක් ඉන්නවා. ඒක නිසා ඇතිවෙච්ච උඹඟු බව නිසා අර වනගත වුණු සංඝයා වහන්සේගේ ඇතුළත ආධ්‍යාත්මික වුණ සම්භාරය ගැන දන්නේ නැහැ. හිලා දැක්කා. ඒක අවමානයක් වෙන අන්දමට ප්‍රශ්න කරන්නයි සූදානම් වුණේ. බුදු පියාණන් වහන්සේ ඒ අවස්ථාව ඉදිරිපත් වුණේ අර භික්ෂුව කෙරෙහි කරුණාවෙන් අපාගත වෙනවා කියලා. ඇවිල්ලා නැමැදිහත් වෙලා අර විදිහට ප්‍රශ්න කළා. ඉතින් මෙතනින් අපට පේනනවා ඇත්ත වශයෙන් අර ධ්‍යාන පිළිබඳව හොඳට ප්‍රශ්න වලට පිළිතුරු දුන්නා අර ග්‍රන්ථ දුරේ පිරු භික්ෂුව. නමුත් මාර්ගඵලවලට එනකොට උත්තර නැහැ. රට උත්තර නැහැ මේ භික්ෂුන් වහන්සේට. එයින් අපිට පේනවා නියම ශ්‍රාවණ්‍ය ඵලය හැටියට බුදු පියාණන් වහන්සේ දැක්වේ අර ලෝකෝත්තර තත්ත්වය. ධ්‍යාන ආදී අන්‍යාගමිකයන් අතරක් තිබුණා. ඒවත් ශාසනයේ ඒවටත් වැදගත් තැනක් තිබෙනවා. නමුත් ඒවා උපකාර කරගෙන අර අනුපාදාන කියන උපාදානයන් ඉක්ම වූ ඒ ලෝකෝත්තර තත්ත්වය ලබා ගැනීමයි බුද්ධ ශාසනයේ මූලික පරමාර්ථය. ඒ පරමාර්ථය ඉෂ්ට කරගත් නිසා අර මහලු වනගත වූ භික්ෂුවට බුදු පියාණන් වහන්සේ ප්‍රශංසා කළා සාදුකාරිය. මේක තුලින් අපට හුඟක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් මේ යුගෙත් බොහෝ විට තියෙනවා බුද්ධිවාදී ආකල්පය අනුව මේ ධර්මය බුද්ධිගෝචර විෂයක් කරගෙන මේක විචාරයට ලක් කරලා මේ පිළිබඳව නිකුත් විදිහේ නානා විදිහේ විචාර විග්‍රහ තුලම ජීවත් වීමේ ආකල්පයක් තිබෙනවා. බුද්ධ වචනේ ඇත්ත වශයෙන්ම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ ප්‍රායෝගික අර්ථයක් සඳහා ප්‍රකාශ කළ ධර්මය අර විදිහට අනියම්මන් දෙමින් හුදෙක් පර්යාප්තිය කියලා කියන ඉගෙනීම අධ්‍යයනයට පමණක් සීමා කිරීමේ දෝෂයයි මේ කථාන්තරය තුලින් පේන්නේ. අධ්‍යයකරුම තමයි සූත්‍ර දෙකකම සඳහන් වෙනවා. මේ ධර්මය පවුරකට උපමා කරලා තියෙනවා. ඉතාම ගැඹුරු අර්ථවත් උපමාවක් මහණෙනි. මම මගේ මේ ධර්මය පවුරකට උපමා කරලා තිබෙනවා. මේක ඊතරවීම සඳහා මිසක් ග්‍රහණය කිරීම සඳහා නෙවෙයි. අර විදිහට උපාදානයෙන් ග්‍රහණය කිරීම සඳහා නෙවෙයි, ඊතරවීම සඳහා. ඒ කථාන්තරයේ තුලත් යම් යම් වැදගත් දේවල් කියන නිසා ඒ කථාන්තරයේ එතන ඉදිරිපත් කරන ආකාරයක් ටිකක් කියන්න වෙනවා. යම් කිසි මිනිසෙක් දුර ගමනක් යන්න පිටත් වෙනවා. අතන මගදී පැමිණෙනවා යම් කිසි විශාල දිය කඩක් ළඟට. ඒකේ ඊතර මෙතර බය සහිතයි, සැක සහිතයි. ඊතර සැක රහිතයි, ආරක්ෂා සහිතයි. එතකොට මෙතනින් ඊතරට යන්න ඕනකම තියෙනවා. නමුත් නැවක්වත් පාළමක්වත් නැහැ. ඉතින් මොකද කරන්නේ මේ මිනිසයා? කොලාතු වැල් පටවල් එකතු කරලා පහුරත් බැඳගෙන අත්පාවලින් උත්සාහ කරමින් අර පහුරත් උපකාර කරගෙන ඊතරට යනවා. ඊතරට ගියාට පස්සේ අර පහුර කර ගහගෙන යන්නේ නැහැ. ඒ අදහසයි එතන මූලිකව තියෙන්නේ. ඉතින් මේ පහුර පිළිබඳ මේ කථාන්තරයේ තවත් සූත්‍ර දේශනාවකින් මේකේ කියන අදහස් වලට එළිය වැටෙනවා. බුදුපියාණන් වහන්සේම පසු අවස්ථාවක සඳහන් කරනවා මේ අර දියකඩ කියලා කිව්වේ කාම භව දිට්ඨි අවිජ්ජා කියලා කියන සැඬවතුරු හතර. මේ සංසාරයේ ගලාගෙන යන සත්‍ය ආහුවල යන මේ සැඬවතුරු හතර. මේ එක තමයි ජලාශය. මේකේ මෙතර සකසිත දියසිත මෙතර තමයි සක්කාය දෘෂ්ටිය. සක්කාය දෘෂ්ටිය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයේ පංචස්කන්ධයේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධයේ මමේ මාගේ කියලා ගැනීම. සංසාරගත පුද්ගලයා තුළ තියෙන කාරණේ තියෙන දුර්වලතාව ඕකයි. ඕක නිසා තමයි බය සැක ඔක්කොම එන්නේ. ඉතින් එතර තමයි නිවන. මේ වයින් මිදුණු තැන. ඊළඟට මේ පහුර උපමා කරලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. පහුර උපකාර කරගෙන අර යොදන වීරය, එතන අතින් පයින් ව්‍යායාම කළා කියන එකට දක්වලා තියෙන්නේ වීර්‍ය ආරම්භය. වීර්‍ය යදන්න වෙනවා මේ මාර්ගයේ යන කෙනෙකුට. ඒකටයි මේ වීර්‍ය ආරම්භය කියන එකට වීර්‍ය යෙදීම, වීර්‍ය ආරම්භීම කියන අදහස දක්වන්නයි. පහුර උපකාර කරගෙන අතින් පයින් අර පුද්ගලයා ගියා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. එහෙනම් මේකත් තුලින් අපිට හිතා ගන්න පුළුවන්. එතකොට පහුර ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය කරගහගෙන යන එකක් නෙවෙයිනේ. එතනයි මේ ඒ ප්‍රධාන අර්ථය තියෙන්නේ. ඒක උදෙක් ඈතරවීම සඳහා මේ මාර්ගය. ඈතරුණාට පස්සේ ඊළඟට තියෙන්නේ මාර්ගඵලය. ඉතින් ඒ කියන ඒ තරහ වටිනා සූත්‍ර දේශනාවක් අලගත් දූපම නමින් හඳුන්වන ඒ සූත්‍ර දේශනාවට දීපු නම අනුව තවත් උපමාවක් විදිහට පියාණන් මාංශය දක්වන අලගත්ද කියලා කියන්නේ සර්පයා. එකේදී අන්නර තියාපු ග්‍රන්ථ භික්ෂුව ග්‍රන්ථ දුරේ දළු භික්ෂුව පිළිබඳව යම්කිසි අදහසක් ගන්න පුළුවන්. ඊළඟට දෙන උපමාවෙන් පළවෙනි උපමාවෙත් යම්කිසි කාරණයක් තියෙනවා. දෙවෙනි එකේ විශේෂයෙන්ම ඔන්න සර්පයින් නැල්ලෙන මිනිසෙක් සර්පයින් නැල්ලීමේ දැක්ෂේ එනත්නම් ඒ බලාපොරොත්තු වෙන යන කෙනෙකුට විශාල සර්පයෙක් දකින්න ලැබෙනවා. ඒ ඉක්මන් කම නිසා වැරදිලවත් සර්පයාගේ ධර්ණ වැලෙන් හරි වල්ගෙන් හරි ඇල්ලුවොත් සර්පයා ආපසු හැරිලා දෂ්ට කරනවා. අන්න ඒ උපමාව අනුව බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම මගේ ශාසනයේ ඇතැම් පිස් පුරුෂයෙ ඊතරවීම සඳහා දේශනා කරන ධර්මය ඉගෙනගෙන ඒකේ අර්ථය ප්‍රඥාවෙන් විමසන්නේ නැතුව, ප්‍රඥාවෙන් විමසුමා නම් පේන්නේ මේක ක්‍රියාව නැගිය යුත්තක් බව තේරුම් නොගෙන ඒක උපකාර කරගන්නවා. නොයෙකුත් විදිහේ මතවාද තර්ක විතර්ක ඒවාට නැඹුරු වෙලා හෙලා දැකීම ආදී. දැන් අර ග්‍රන්ථ දුර දෙරෝ භික්ෂුව බලාපොරොත්තු වුණේ අර ප්‍රශ්න කරලා අනිත් භික්ෂුව පරාද කරන්න. ඒකෙන් දක්වන්නේ ඒක විපාකය අර සර්පේ ආපසු හැරිලා දෂ්ට කරා වගේ. ඒ විදිහට බුදු පියාණන් වහන්සේ ධර්මයේ ප්‍රායෝගික අගය ඉස්මතු කරලා දක්වනවා. ඉතින් මේ වගේම තවත් නොයෙකුත් දේශනා තියෙනවා බුද්ධ කාලයේදී මේ ඉගෙනීම කියන එකට දුන්න තැන. එක අවස්ථාවක සංඝයා වහන්සේ නමක් කියලා බුදු පියාණන් වහන්සේගෙන් අහනවා ධම්ම විහාරී කියලා කියනවා. කොහොමද භාග්‍යතුන් වහන්සේ කෙතකින්ද භාග්‍යතුන් වහන්සේ කෙනෙක් ධම්ම විහාරී වෙන්නේ? ධම්ම විහාරී කියන වචනේ තේරුම ධර්මය අනුව ජීවත් වෙන්නේ කෙතකින්ද කියන එකයි. එතකොට මේ සංඝයා වහන්සේ අහන්නේ. එතකොට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම. ඇතැම් කෙනෙක් මේ ලෝකේ යම් කිසි භික්ෂුවක් ධර්මයේ සවිස්තර ඉගෙන ගන්නවා. ඒක දැන් මේ කාලයේ දැන් පිටක ව්‍යවහාරයේ නොවේ, සෝහ විත සූත්‍ර දේශනාවල තියෙන්නේ බුද්ධ වචනය පිළිබඳව දක්වනවා. මේ විදිහට සුත්ත ගෙය්‍ය වෙය්‍යා කරන ගාථා උදාන ඉතිබුත්තක ජාතක අභූත ධම්ම වේදල්ල කියලා ඒ සූත්‍ර බුද්ධ දේශනාවේ කැපී පෙනෙන අංග අනුව නවාංග සත්තු සාධන නමින් හඳුන්වන විදිහටයි අතීතයේ ඒ ත්‍රිපිටක බුද්ධ ධර්මය ගැන පොතේ සඳහන් වෙන්නේ. දැන් කාලේ නම් ත්‍රිපිටකය කියලා භාවිතා වෙනවා. අතීතයේ නවංග බුද්ධ සාරණ සුත්තකය. එතකොට ඒ විදිහට සඳහන් වෙනවා. මෙන්න මේ සුත්තකය වෙයාකරන ධාතා උදාන ඉතිවෘත්තක ජාතක අබ්බුද ධම්ම වේදල්ල කියලා කියන මෙන්න මේ බුද්ධ වචනේ ඇතැම් කෙනෙක් ඉගෙන ගන්නවා සවිස්තරව. ඉගෙනගෙන මුළු දවසම ඒ ඉගෙනීම් කටයුතු වලට යොදනවා. ඒ බණ භාවනා, ඒ කියන්නේ විවේකය, විවේක වාසය ගැන හිතන්නේ නැහැ. සමාධිය ගැන හිතන්නේ නැහැ. ඒ වෙනුවට දවසම ගත කරනවා. ඒබඳු භික්ෂුවට භාවිතා කරන්නේ, ව්‍යවහාර කරන්නේ පරියත්ති බහුලෝ නොධම්ම විහාරි. ඒබඳු භික්ෂුවට කියන්න වෙන්නේ පරියත්තිය. ඉගෙනීමට වැඩි කාලයක් යොදන ධර්ම විහාරී නොවන භික්ෂුවක්. ඔන්න එක ගණයක් කිව්වා. ඊළඟට කියනවා ඒ විදිහටමයි හඳුන්වන තවත් හතර දෙනෙක්. තවත් යම්කිසි භික්ෂුවක් ධර්මය අර විදිහට සවිස්තර ඉගෙනගෙන ඒක ඒ ධර්මය අනුන්ට දේශනා කරනවා, අනුන්ට කියා දෙනවා. එබඳු භික්ෂුව මුළු දවසම ගත කරන අනුන්ට කියා දීම. එබඳු භික්ෂුව ගැන සම්බුදු පියාණන් වහන්සේ හඳුන්වන්නේ සංඤ්ඤප්ති බහුලෝ නො ධම්ම විහාරි. සංඤ්ඤප්ති බහුලෝ නො ධම්ම විහාරි. එබඳු භික්ෂුව අනිත් අයට ධර්මය කියා දෙනු මිසක් ධර්මය අනුව ජීවත් වෙන්නේ. තුන්වෙනි භික්ෂුවක් ගැන කියනවා ඊළඟට තවත් භික්ෂුවක් ඉන්නවා හොඳට ධර්මය ඉගෙනගෙන ඒක මුළු දවසම සජ්ජායනා කර කර ඉන්නවා. එබඳු භික්ෂුව හඳුන්වන්නේ සජ්ජාය බහුලෝ නො ධම්ම විහාරි. සජ්ජායනාවම කොටම කාලය යොදනවා ධර්මය අනුව ජීවත් වෙන්නේ. ඊළඟට හතරවෙනි භික්ෂුවක් ගැන කියනවා. ඒ භික්ෂුවත් අර විදිහට ධර්මය ඉගෙනගෙන ධර්මය ගැන හිත හිතා ඉන්නවා. විතර්ක කර කර හිත හිතා ඉන්න භාවනාවක් නැහැ කොහෙත්. බඳු භික්ෂුවට කියන්නේ විතක්ක බහුලෝ නෝ ධම්ම විහාරි. දැන් මේ කාලේ උගත්තු බොහෝ දෙනෙක් ඒ ගණයට අහු වෙන්න පුළුවන්. විතක්ක බහුලයි. නමුත් ධර්මයට අනුව ජීවත් වෙන්නේ. ධර්මයේ ක්‍රියාත්මකවට නැගලා ප්‍රත්‍යක්ෂ කරගන්න උත්සාහ කරන්නේ. මොකද පස්වෙනිම දක්වන භික්ෂුව තමයි ධර්මය ඉගෙන ගත්තා. නමුත් දවසේ සෑහෙන කාලයක් අර භාවනා ආදියට යොදලා සමාධිය ආදියට යොදලා ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්නවා. අන්න ඒ භික්ෂුවට තමයි කියන්නේ නියම අන්දමින් ධම්ම විහාරය කියලා. ඒ විදිහට ප්‍රකාශ කළ බුදු පියාණන් වහන්සේ අවසානයේ අර නිතර සූත්‍ර දේශනාවල සඳහන් වෙන විදිහේ බොහොම බලගත් පාඨයක් ප්‍රකාශ කරන බුදු පියාණන් වහන්සේ උන්වහන්සේගේ පරිනිර්වාණ අවස්ථාව කිට් වෙනකොටත් ඒ විදිහ ප්‍රකාශ කළා. මෙන්න මේ යම් ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙකුන් විසින් ශ්‍රාවකයන්ට හිතයිෂී වූ යම් ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙකුන් විසින් අනුකම්පාවෙන් ගෝලයින්ට යමක් කළ යුත්තේද, කළ යුතුව තිබුණාද, ඒ සියල්ල මා විසින් කරන ලදී. මෙන්න මහණෙනි රුක්මුල්, මෙන්න හිස් ගෙවල්, දැන් වඩවු මහණෙනි පමා නොවව් පසුවට විපිලිසර නොවව් කියන ඒ පාඨයයි. ඒකෙන් මේ සූත්‍ර දේශනාව වලට අනින් කරන්නේ උපිපෙන්නු කරන්නේ බුදු පියාණන් වහන්සේ මේ දේශනාව භාවනාමය වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගත යුතු දෙයක් කියන එකයි. ඉතින් එතනත් අපිට පේනවා බුදු පියාණන් වහන්සේ අන්නාර කියාපු ප්‍රත්‍යක්ෂ ඥාණයට දුන්න තැන. ප්‍රත්‍යක්ෂ ඥාණයමයි වඩා උතුම් හැටියට සැලකුවේ. ඉතින් ඊළඟට අපි මේක ගැන තවත් ගැඹුරින් කල්පනා කරලා බලනවා නම් දැන් මහා පරිනිර්වාණ සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ කුලමහත් ජීවිතයේ බුද්ධ චර්යාව තුළම 45 අවුරුද්දක් තුල සමන් වහන්සේ දේශනා කළ ධර්මය අහපුලුවා දැක්වේ අවසාන අවස්ථාවේදී ප්‍රායෝගික ධර්ම කොටස රාශියක් හැටියට. මා විසින් අභිඥාවෙන් දැනවදාළ යම් තාක් දේශනා ධර්මයක් ඇද්ද කියලා ඊළඟට කියන්නේ මොනවාද ඒ ධර්ම? සතර සතිපට්ඨාන, සතර සම්මප්පාදාන, සතර ඉද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්තබොධංග, ආර්ය අෂ්ටාංගික මාර්ග කියලා කියන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේ දේශනා කළ ධර්මය හැටියට හඳුන්වන්නේ. මේවා ගණන් කර කර ඉන්නත් පුළුවන්. ගණන් කර කර ඉන්න අයට නම් දැන් බොහෝම පහසුකම් තියෙනවා. ඔය පරිගණක යන්ත්‍ර තියෙනවා. එතකොට වන්නර කියාපු අර ගවයින් ගණන අයට දැන් බොහෝම පහසුකම් තියෙනවා. පරිගණක යන්ත්‍රයක් තියෙනවා. ගවයින් ගණන වගේ ඔය විදිහට ගණගෙන ඉන්නත් ඇති. නමුත් පස්ගෝරස පිළිබඳව තමයි ලොකුම දුර්ලභභාවයක් තියෙන්නේ දැන් කාලේ. පස්ගෝරස භුක්ති විඳින අය බොහොම ටික දෙනා. වැඩි හරිය ගොපල්ලෝ. ඉතින් මෙන්න මේ අනුව අපිට හිතා ගන්න පුළුවන් අර බුදු පියාණන් වහන්සේ අවසාන අවස්ථාවේදී ධර්මය හඳුන්වා වදාළේ සතර සතිපට්ඨාන ආදී හේ ක්‍රියාවට නගලා මාගිනාගත යුතු දේවල් ධර්ම කොටස. ඉතින් ඒ වගේම දැන් මේ බුද්ධ දේශනාවේ කියන අදහසම තමයි අපිට හිතා ගන්න තියෙන්නේ මේ ධර්මය ඇත්ත වශයෙන් අර දැනුම කියන එක දැන් දැනුම හැටියට එකතු කරගන්න එක හිතට බරක්. ඒක එකතු කරගන්න දෙයක් පමණයි ඒක. නමුත් ප්‍රඥාව අර සීල සමාධි ප්‍රඥා කියලා කියන ධර්මානු ධර්ම ප්‍රතිපත්තිය අනුව ගිහිල්ලා ලබා ගන්න ගැඹුරු වැටහීම අර විතර්ක කපා හරින හිත නිහඬ කරන විදිහේ දර්ශනයක්. ඒක තුළින් තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. එක් අවස්ථාවක උදායි කියන භික්ෂුන් වහන්සේ ඇවිල්ලා බුදු පියාණන් වහන්සේට තමන් රහත් බව ලැබුවම රහත්ව ලැබූ හැටි ප්‍රකාශ කරන්නේ කොහොමද? භාග්‍යතුන් වහන්සේ මට මෙන්න මෙහෙම දේශනා කරා. මේ රූපයේ හටගැන්ම, මේ රූපයේ ගෙවි යාම, මේ වේදනාවේ හටගැන්ම, මේ වේදනාවේ ගෙවි යාම, මේ සංඥාවන්ගේ හට ගැනීම, මේ සංඥාන්ගේ ගෙවි යාම, මේ සංස්කාරයන්ගේ හටගැන්ම, මේ සංස්කාරයන්ගේ ගෙවි යාම, මේ විඥානයන්ගේ හටගැන්ම, මේ විඥානයන්ගේ ගෙවි යාම. මේ විදිය දේශනා බුදු පියාණන් වහන්සේ මට දේශනා කළාය. මම ශූන්‍යාගාරගත පාළුගයකට ගිහිල්ලා මේ පංච උපාදානස්කන්ධයේ උඩු යටිකරු කරමින් මේ හරවල බලලා මම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. එතකොට මේ පරිේශනාගාරවල නෙවෙයි මෙන්න මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මේ බඹයක් තුල පමණ වූ මේ ශාරීරිය තුලින්ම ප්‍රත්‍යක්ෂ කරගතියුත්තක්. ඒකට පරිේශනාගාරය තමයි අන්නර විවේක ස්ථානේ. අර බුදු පියාණන් වහන්සේ පාළුකේවල් රුක් මුල් කියලා කිව්වේ ඒකයි. ඒ බඳු ස්ථානයකට ගිහිල්ලා ඒකදී පාවිච්චි කරන උපකරණය මොකද්ද? යෝනිසෝ මනසිකාරය. නුවණින් මෙනෙහි කිරීම. ඒකට නුවණින් මෙනෙහි කිරීම තුලින් සති සම්පජඤ්ඤය හිම උපකාර කරගෙන සතිපට්ඨානය අර කියාවු සතිපට්ඨාන සම්මප්පදාන ආදී ඒ වාක්‍රියාවට නඟමින් තමයි අර උදාය භික්ෂුන් වහන්සේ පංච උපාදානස්කන්ධයේ යථාර්ථයේ අනිත්‍ය දුක්ඛ නාමී ලක්ෂණය අවබෝධ කරගෙන චතුරාර්ය සත්‍ය පිළිසිඳ තේරුම් අරගෙන අරහත්ත්වය ලබා ගත්තා. මොනොත් එකල ධම්මේ පරමාර්ථයට ලං වෙන්න පුළුවන් වෙන්නේ අර ඒ ප්‍රායෝගික මාර්ගයෙන් බව අපට ඒකනොත් හෙළි වෙනවා. ඊටකොට මේ මෙතන මේ ගාථාවෙත් කියවුණා සම්මප්පජානෝ සුවිමුත්තිඥාය. එතන ධම්මස්සෝති අනුධම්මචාරි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියට අර අපි කලින් සඳහන් කළ ආකාරයට සීල සමාධි ප්‍රඥා කෙටියෙන් කිව්වොත් විශේෂයෙන්ම සමාධිමත් හිතකටයි මේ ගැඹුරු ධර්මයේ වැටෙන්නේ. ලෞකික භෞතික දේවල් සමහර විට ඒ තරම් සමාධියක් නැති හිතටත් වැටෙනවා ඇති. ඔය විද්‍යාඥයින් හැම දිනාටම ඒ තරම් අර කෙලෙස් වලින් ඉවත් වුණු පිරිසිදු හිතක් නැහැ. ඒ අයත් යම් යම් හපන්තම් කරනවා. නමුත් මේ තථාගත දේශිත ධර්මය තේරුම් ගන්න නම් සමාධිමත් හිතක් අවශ්‍යයි. මේකටත් අපට හොඳ සාධකයක් ලැබෙනවා ඒ ධර්ම කතාවකින්. සංඝාරව කියලා බමුණෙක් ඇවිල්ලා බුදු පියාණන් වහන්සේගෙන් අහන ප්‍රශ්නයක්. භවත් ගෞතමයන්නි මේ තමට තියෙන ගැටලුවක් මේ අහන්නේ. ඇතැම් අවස්ථාවල් වල සඥානා කරලා හොඳට පුරුදු කරගත්තු මන්ත්‍ර පමණ වැටහෙන්නේ නැහැ. සඥානා නොකරපු දේවල් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. තවත් අවස්ථාවල් වල සඥානා වශයෙන් පුරුදු නොකරපු දේවලුත් වැටහෙනවා. සඥානා කරපු දේවල් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒක හිතා ගන්න පුළුවන් ඇති මේ පින්නතුන්ට. ඒ කියන්නේ මේ වංගට ආපු ගැටලුවක් සමහර වෙලාවට අමුතුවෙන් කටපාඩම් නොකරපු දේවල් පවා හිතගමන් වැටෙනවා. සමහර දේවල් වලට කටපාඩම් කරපු දේවල්වත් වැටෙන්නේ. මොකද්ද මේකට හේතුව කියලා අහනවා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේකට හේතු වශයෙන් දක්වනවා. කියඹුලින්. බමුණ මේ යම් අවස්ථාවක සිට දැඩිව නැගී සිටි කාම රාගයෙන් යට වෙලා තිබෙනවා නම් කෙනෙක්ගේ නැගුණා වූ කාම රාගයෙන් හිත මුදා ගැනීමේ ක්‍රමය දන්නේ නැත්නම් ඒ බඳු අවස්ථාවක ඒ තැනැත්තාට තමාගේ යහපත පෙනින්නෙත් නැත, අනුන්ගේ යහපත පෙනින්නෙත් නැත. හොඳට සත්‍යඥානා කරලා කටපාඩම් කරලා දරාගත්තු ධර්මයක් මතක් වෙන්නේ නැත. ඒ විදිහට කටපාඩම් නොකරපු දේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැත කියලා අන්නේ නට උපමාව දක්වනවා. ඒ උපමාවයි මතක තියාගන්න පහසු වෙන්නේ. ඒ උපමාව එතන ඉතාම පුදුමයි මුදු පියාණන් වහන්සේ දෙන උපමා. ඔන්න යම් දිය පාත්‍රයක් තිබෙනවා, දිය තලියක් තිබෙනවා. ඒකට රතු පාට, කහ පාට, නිල් පාට, මදටිය පාට ආදී සායම් මේකට කවලම් කරලා තියෙනවා. ඒ දිය පාත්‍රයේ දැන් ඉස්ස මේ කාලේ වගේ කන්නාඩි එහෙම නැහැනේ. මූණ බලන්න බොහෝ දෙනා දිය පාත්‍රයේ මූල බැලුවේ. ඉතින් ඒ විදිහට සායම් මිශ්‍ර කරපු වතුර දිය තලියකින් කෙනෙක් ඇස්තටි කෙනෙක් ඒකේ තමන්ගේ මූණ බලන්න උත්සාහ කරනවා නම් පේන්නේ නැහැ හරියට, පැහැදිලිව පේන්නේ නැහැ අර සායංගාරකෙ. අන්න ඒ වගේ රාගසිතෙන් සිත කැළඹුණු අවස්ථාවේ තමන්ගේ යහපත පේන්නේ නැත්නම් අනුන්ගේ යහපත පේන්නේ නැත්නම් ඒ වගේම උගෙනගත්තු ධර්මයක් අමතක වෙනවා. ඔන්න පළමුවෙනි උපමාව. ඒ කියන්නේ අර මේ පින්නතුණුත් අහලා තියෙනවා සමාධියට බාධක කාමච්ඡන්ද නීවරණයයි මෙතන බුදු පියාණන් වහන්සේ මෙතන මේ උපමාවෙන් දක්වන්නේ. කාමච්ඡන්දයට යටුණු අවස්ථාව. ඊළඟ දෙවෙනි කාරණේ දක්වනවා. ඒ වගේම ව්‍යාපාද යම් කිසි කෙනෙක් දැඩි ද්වේෂයේ හිත ඇති වෙනවා නම් ඒකෙන් හිත මුදා ගන්න බැරි තත්ත්වයකට තියෙනවා නම් ඒ අවස්ථාවේ තමන්ගේ හවත පේන්නේ නැහැ, අනුන්ගේ හවත පේන්නේ නැහැ, අර ඉගෙන ගියාගත්තු ධර්මයේ වැටෙන්නේ නැහැ. ඒකට ඊළඟට දැන් උපමාව දිය පාත්‍රය ගින්නෙන් රත් වෙලා කැකෑරෙමින් දුන්නගමින් තියෙනවා නම් උමාලේ නගමින් තියෙනවා නම් එබඳු තිය පාත්‍රයක අර විදියට මූණ පේන්නේ නැහැ, පැහැදිලිව පේන්නේ නැහැ, යථාර්ථය පේන්නේ නැහැ කියන එකයි. එතකොට මේ දෙවෙනි උපමාව ව්‍යාපාදේ. ඊළඟට තුන්වෙනි උපමාව දෙනවා. තීන මිද්ධ කියලා කියන්නේ සිතේ ඇකිලෙන ගතිය, අකර්මණ්‍ය ස්වභාවය. නිදිමත අලස ගති කියලා අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා. ඒකෙන්ට යටුණු අවස්ථාවෙත් අර විදියට සමංගිය යහපත පේන්නේ නැත්නම් අංගිය යහපත පේන්නේ නැහැ. ඉගෙන ගියාගත්තු ධර්මයක් වැටෙන්නේ නැහැ. ඒකට දෙන උපමාව යම් කිසි දිය පාත්‍රයක දිය සෙවෙල් බැඳිලා. දිය සෙවෙල් වලින් ආවරණය වෙලා තියෙනවා. දිය සෙවෙල් බැඳීමත් අර ආලසකම හංගවන මේ උපමාවල හැම එකේම මහම ගැඹුරු අර්ථයක් තියෙන ගැළපෙන බවක් තියෙනවා. ඉතින් ඒ දිය සෙවෙල් බැඳුණු පාත්‍රයකින් මූණ බලන්න යන්න වගේ වැඩක් ඒ අවස්ථාවේ. තීන මිද්දියට යටුණු අවස්ථාව. ඊළඟට හතරවෙනි කාරණේ දක්වන උද්ධච්ච කුක්කුච්ච කියලා කියන්නේ, උද්ධච්ච කියලා කියන්නේ දැන් මේ කාලේ කියන අර්ථයම නෙවෙයි. උද්ධච්ච කියලා කියන්නේ බොහෝ විට නොසන්සුන් භාවය, විශේෂයෙන්ම අනාගතය පිළිබඳව ඇති කරගන්න නොසන්සුන් භාවය. කුක්කුච්ච කියලා කියන්නේ කුක්කුස කියලා කියන්නේ විපලිසර භාවය ආදී වශයෙන් අපි කියන වචනයක් එකට පසුතැවිල්ල. කළ නොකළ පසුතැවිල්ල දේවල් පිළිබඳව, ඒබයි නරක දේවල් පිළිබඳව පසුතැවිල්ල කුක්කුස. එතකොට උද්ධච්ච කුක්කුච්ච කියන தත්ත්වයට හිතපත් වන අවස්ථාවේදී යථා தත්ත්වයේ පේන්නේ. ඒකට දක්වපු උපමාව යම් කිසි වතුර පාත්‍රයක ගුණක තියෙන වෙලාවක ඒක සෙලවෙනවා, රැඩි නගනවා. එතකොටත් මූණ හරියට පේන්නේ. ඒ වගේ අර උද්ධච්ච කුක්කුච්ච අවස්ථාව, සිතන කැළඹුණු අවස්ථාව. පස්වෙනි අවස්ථාව විචිකිච්ඡාව කියලා කියන්නේ දෙගිඩියාව, සැකය. ඒකට දෙන උපමාව අඳුරේ තියලා තියෙනවා දිය පාත්‍රයක්. ඒ දිය පාත්‍රය මඩ වලින් කැල්පිලා, මඩ මිශ්‍ර කැළඹුණු අඳුරේ තබාපු දිය පාත්‍රයකින් මූණ බැලුවට පේන්නේ නැහැ. ඒ වගේ තමයි අන්නර විචිකිච්ඡාව දෙගිඩියාව ඇති වුණු අවස්ථාව. එතකොට බර්ණට මන්ත්‍ර වැටෙන්නේ නැත්නම් මේ කියාපු නීවරණ තුලින් බුද්ධ මන්ත්‍රය කොහොමද තේරුම් ගන්න? බමුණන්ගේ මන්ත්‍රයවත් වැටෙන්නේ නැත්නම් මේ නීවරණ වලට යටුණු අවස්ථාවේ බුද්ධ මන්ත්‍රය කොහොමද නීවරණය තුල ඉඳගෙන කෙනෙක් තේරුම් ගන්න කියන එකයි ඊළඟට අපිට හිතන්න තියෙන්නේ. මේක දේශනා කළ එතනින් නැවති නෑ. බුදු පියාණන් වහන්සේ ළඟ ප්‍රකාශ කළ අරහංකාරෝ බ්‍රාහ්මණයාට බමුණ මෙන්න මේ නීවරණ ධර්මයන් නැති කරන්න නම් බොජ්ජංග ධර්ම හත වැඩිය යුතුයි. බොජ්ජංග ධර්ම දැන් මේවා වචන පමණයි. දැන් බොහෝ බෞද්ධයින්ට මේවා අසියාත්මක කරින්නෙත් නැති තරමයි. නමුත් බොජ්ජංග ධර්ම කියලා කියන්නේ ඒ වචනේ අර්ථය බෝධාය සම්මත්තංති. බෝධි කියලා කියන්නේ අවබෝධය. අවබෝධයට උපකාර වෙන අර්ථයෙන් මේ බොජ්ජංග කියලා කියන්නේ. එතකොට හැම බුදු කෙනෙක්ම මතු කරලා දෙන මෙන්න මේ වටිනා ධර්ම තමයි බුද්ධංග ධර්මහත. ඒවා හඳුන්වන්නේ ඒවා සති, ධම්ම විචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. සති කියලා කියන්නේ සිහියයි. ඒක ඒ සතිය කියලා කියන්නේ තන සතිපට්ඨාන ආශ්‍රය කරගෙන සතිය දියුණු කර ගැනීමයි. ඊළඟට ධම්ම විචය කියලා කියන්නේ ඒ දියුණු කරගත්තු සිහිය තුළින් කුසල අකුසල ධර්ම පිළිබඳ අවබෝධය ලබා ගැනීමයි. ඒ කියන්නේ ඒ හිත සිහිය හොඳට මතු කරගත්තු අවස්ථාවේ පේනවා මෙන්න මේ දේවල් මගේ සිතේ සමාධියට බාධකයි, මේ දේවල් මේකට උපකාරකයි. එතකොට ඒක යම් කිසි වැටහීමක් ඒ තුලින් ඇති කරගන්න පුළුවන්. ධම්ම විචය කියලා කියන්නේ ඒවා ඒ තැන්වල තිබිලා යථා විදියෙන් දැනගන්න පුළුවන් ශක්තිය. ඊළඟට දැනගත්තට පස්සේ ඒක අනුව වීරිය යොදනවා. අර අකුසල් ධර්ම ඉවත් කරන්න, කුසල් ධර්ම වඩන්න. අන්න ඊළඟට සති, ධම්ම විචය, වීරිය. ඒ විදිහට වීර කරගෙන යනකොට අමුතුම විදිහේ ප්‍රීතියක් Tamante ඇති වෙනවා. ඒක සාර්ථක වෙගෙන යනකොට හිතට ලොකු සතුටක් ඇති වෙනවා. ඊළඟට මේ ප්‍රීතිය තුලින් තමයි පීති පස්සද්ධි කියලා කියන්නේ හිත තුල ඒ කායික මානසික වශයෙන් ඇති කරගන්න ඇති වෙන සංසුන් බව. ඒ ප්‍රීතිය තුලින් ඇතුළතින් ඇති වෙන ප්‍රීතිය තුලින් පස්සද්ධි කියලා කියන සංසුන් බවක්, කායිසිතේ සංසුන් බවක් ඇති වෙනවා. ඒකෙන්ම තමයි සමාධිය එන්නේ. මේක මට සමාධිය ඕන කියලා කිය කියා ඉදීමක් නෙමෙයි මෙතන. අන්න අර නීවරණ ධර්ම ඉබේටම ඉවත් වෙලා යම් අවස්ථාවක ඇතුළතින් ප්‍රීතිය අර සංසුන් බව ඇවිල්ලා හිත තැන්පත් වෙන, හිත ඇවිල්ලා Taman ළඟම ලගිනවා වගේ දෙයක්. පස්සද්දී ඊළඟට තියෙන සමාධිය. අන්න පස්සද්දී අනු සමාධිය. ඒ සමාධිය ලබා ගත්තට පස්සේ ඒක ආරක්ෂා කර ගැනීමට තමයි උපේක්ෂාව තියෙන්නේ. උපේක්ෂාව කියලා කියන්නේ මදහත් බැල්ම. ඒක උපමාව දක්වන්නේ දැන් අශ්වයින් නොසංසුන්ව දුවනවා නම් තමයි අර තෝන් ලනුව අදින්න වෙන්නේ. නමුත් ඒ හරියට දුවනවා නම් ඒ හැල්මේ යන්න අරිනවා. අන්න ඒ වගේ උපේක්ෂාවෙන් බලා සිටින මෙදහත් බවින් සමාධිය ආරක්ෂා කර ගැනීම. ඔන්න ඔබ බොජ්ජංග ධර්ම හැටියට දක්වනවා. ඉතින් ඒ බොජ්ජංග ධර්ම දියුණු කරගන්න අවස්ථාවේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය පහළ වෙන්නේ. මේ පිණුතුන් පහළ ඇතින් ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි ප්‍රකටවම ව්‍යවහාරයේ පවතින්නේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට මූලික පෙළ ගැස්මේ ඉන්නේ ඔන්න ඔය බොජ්ජංග ධර්ම. ඒක බෝධියට උපකාර වෙන නිසා. ඉතින් මේ මෙදෙන්දිම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා බුද්ධංග ධර්ම දියුණු කරන්න නම් ඊළඟට සතිපට්ඨානය අවශ්‍යයි. සතිපට්ඨානෙ දිනු කිරීම තුලින් තමයි අර බෝධිංග ධර්ම දක්වාම යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ දෙකෙන් අර සංඝාරව බ්‍රාහ්මණයා අන්තිමට බුදු පියාණන් වහන්සේගේ සරණ ගිහිල්ලා ශ්‍රාවකෙක් වුණා. අපිට මේ ඕන කරන ටික අර නීවරණ ධර්ම. එතකොට අපිට පේනවා ධර්මය හරියාකාර වටහා ගන්න නම් මේක තර්ක විචාරක තුලින් නොවේ ප්‍රත්‍යක්ෂයට නගා ගන්න නම් අන්න අර කියාපු මේ සිත එකඟ කිරීමක් අවශ්‍යයි. සමාධිමත් කිරීමක් අවශ්‍යයි. සමාධිය කියලා කියන්නේ නීවරණ ඉවත් වුණු අවස්ථාව. ඒක ඇතම් කෙනෙකුට අර දීර්ඝ කාලයක් සංසාරයේ දිනු කරගෙන ඇතම් කෙනෙකුට ඒ කියන නීවරණයන්ගෙන් සිත මුදා ගැනීම ධර්මයක් අසන කොටත් පුළුවන්. ධර්මයක් අසන කොටත් බැයි කමක් නැහැ. ඒක කලාතුරකින් වෙන දෙයක්. හැම කෙනෙක්ම හිතන්න නරකයි. ඒක නිසා දැන් මේ කාලේ ඇතම් අයගේ අර කියාපු උගතුන්ගේ අදහසක් තියෙනවා. ධර්මයක් ඇසීම පමණකින් මේ ඔක්කොම සිද්ධ වෙනවා කියලා කලාතුරකින් වෙන දෙයක්. අසන කොටත් ඒ සමහර කිට ඒකට හරියාකාරයෙන් ඒකට කන් දෙනව නම් අර මුළු හිතම යොදලා සහිත සමාධිමත් වෙලා නිවර්ණ ඉවත් වෙලා ප්‍රත්‍යක්ෂ අවබෝධය ලබා ගන්න බැරි කමක් නැහැ. ඒ වගේම ධර්මයේ දේශනා කරන කෙනෙක් පවා ඒක හරිය ආකාරයකට හිතිය දාගෙන දේශනා කරනකොට අනුත් සූදානම් කළ ආහාරය සමුත් අනුභව කරන්න වගේ ඒක තුලින් අර ප්‍රත්‍යක්ෂය ලබාගත්තු අවස්ථාවල් සඳහන් වෙනවා. ධර්ම දේශනා කරන විට තවත් සමහර විට ධර්මය මෙනෙහි කරන විට සත්‍යඥාන කරන විට තම කෙනෙකුට ධර්මය අවබෝධ වෙනවා. අන්තිම වශයෙන් දක්වන්නේ යම් කිසි කර්මස්ථාන භාවනා මාත්‍රිකාවක් නිරන්තරයෙන් මෙනෙහි කරලා භාවනා මේ වශයෙන් ප්‍රමාණිකුල වඩනකොට අර අවබෝධය එනවා. ඉතින් තමන් හිතාගන්න නරකයි තමන් අර දුර්ලභ ගණයට අයිතියි කියලා බුදු පියාණන් වහන්සේ සාමාන්‍යයෙන් දක්වා වදාළ සතිපට්ඨානෙ ඉඳලාම යන්න වෙනවා. සතර සතිපට්ඨානය කියලා කියන්නේ මේ පින්නතුන් කොටිකුත් අහලා ඇති කය ආනුව බැලීම, වේදනාවන් ආනුව බැලීම, චිත ආනුව බැලීම, ධර්මයන් ආනුව බැලීම කියලා හිතන දක්වන්නේ. ඒ ආනුව බැලීම කියලා කියන්නේ අර මමිය මාගිය කියන හැඟීමෙන් වෙන් වෙලා යථා තත්ත්වයේ ප්‍රකට වෙන අන්දමින් යෝනිසෝ මනසිකාරයන් යෝනින් ඒක අවබෝධ කර ගැනීම. ඒකට උපකාර වෙන්නේ සතියයි සම්පජඤ්ඤය. සතිය කියලා කියන්නේ සිහිය ධර්මයන්ගේ ධර්මය දැන් ඔය සතිපට්ඨානය තුල තියෙන්නේ ඒකට අරමුණු. කය, වේදනාව, සිතට එන සිතිවිලි මේවා තමා තුල තිබෙන දේවල්. මේවා අරමුණු කර ගැනීමයි. ඒකට සතියේ දීම. ඊළඟට සම්පජඤ්ඤය කියලා කියන්නේ ඒ දැනුවත් බව. ඒ සියයත් එක්කම යන්න ඕනේ දැනුවත් බව. ඒක බොහෝ විට හඳුන්වන්නේ දැන් ඔය ඉරියව් පැවැත්වීම පිළිබඳ සතිපට්ඨානයේ කොටස් දැක්වෙනවා. දැන් සාමාන්‍ය ජීවිතයේදී එදිනදා ජීවිතයේදී කෙනෙකුට ආශ්වාස ප්‍රශ්වාස කරන බවවත් වැටහෙන්නේ නැහැ. නමුත් ආනාපාන සතිය කියලා කියන්නේ අන්න සිහිය පිහිටුවනවා ඒ හුස්ම ඉහළ පහළ යාම. ඒක ඉතාම දුර්ලභ දුෂ්කර දෙයක් හැටියට සාමාන්‍ය ලෝකයට වැටහෙන්නේ මොකද? අන්න අර කියාපු විචාරක බහුල ජීවිතයක්මයි ගෙවන්නේ. එතකොට විචාරක අනිකුත් කටයුතු වලට නැදී වුණාම අර හුස්ම ගන්න බවවත් දැනෙන්නේ නැහැ. නමුත් බුදු පියාණන් වහන්සේ ඒක දක්වනවා මේ ආස්වාද ප්‍රස්වාදයේ තුල සිහිය පිහිටුවීම. ඒක තුලින් බුද්ධත්වයට කරාම යන්න පුළුවන්. මොකද මේ ආස්වාද ප්‍රස්වාදයේ තුලම තිබෙනවා ත්‍රිලක්ෂණය. අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය මේ ආස්වාද ප්‍රස්වාදයේ තුලම තිබෙනවා. ගත්තු ආස්වාසයක් ප්‍රස්වාසයකින් කෙලවර වෙනවා. එතකොට ඒකක්ම හරියට අර කවයක පළු දෙකක් වගේ හිස් කිරීමකුත් පිරවීමකුත් කියන ඒ ක්‍රියාවලියක් විතරයි මෙතන තිබෙන්නේ. ඒකට අපි මමයේ මාගේ කියලා ආරෝපණයක් විදියට හිතීමක් ආත්මාත්මීය වශයෙන් හිතීමක් නිසායි මේ මම හුස්ම ගන්නවා කියලා කියන්නේ. ඒක යම් අවස්ථාවක ප්‍රඥාවෙන් අවබෝධය වෙනවා. සතිය මේ ආස්වාද ප්‍රසවාසයේ දෙදු කෙනෙකුට. ඒකයි මේ ආස්වාද ප්‍රසවාණාපාන සතිය භාවනා කෙටියට දක්වලා තියෙන්නේ. ඒ න්‍යායමයි අනිත්‍යවයි තියෙන්නේ. ඉරියව් පැවැත්වීම දැන් සතිපට්ඨාන සූත්‍රයේ ක්‍රමානුකූලව තියෙන මේ පින්නතුන් අහලත් ඇති දන්නවා කියලාත් ඇති සමහර විට ආස්වාද ප්‍රස්වාද ඊළඟ ඉරියව් පැවැත්වීම යාමි සිටින් හිඳින් දමන හිත ගැනීම හිඳ ගැනීම සයනය කිරීම කියන මෙන්න මේ රෝධ හතරක් වගේ මේක මේ ඉරියව් හතර රෝධ හතරක් අපේ ජීවිතය ගෙවෙන්නේ මේ රෝධ හතර තුල මේවා මේ රෞමේ කරකැවෙන ඉතගෙන ඉඳලා ඉඳ ගන්නවා ඊළඟට හාන්සි වෙනවා ඊළඟට නැගිටිනවා ඊළඟට ඇවිදිනවා මේක තුල තියෙන්නේ තර වගේම චක්‍රයක්. ඒකත් අවබෝධ වෙන අවස්ථාවක් තිබෙනවා. මේවාට හරියට සතිය යොදනවා නම් තේරෙනවා මෙතන යම කෙනෙක් නැහැ. මෙන්න මේ ක්‍රියාවලියක් විතරයි තියෙන්නේ. මේ රූපඩයක් ඒ අතට මේ අතට ගමන් කරනවා වගේ දෙයක් කියලා. යම් කිසි අප්‍රත්‍යක්ෂ අවබෝධයක් වෙනවා. ඊටත් වඩා ගැඹුරට යන එකක් තමයි ඒකයි හෙට වශයෙන් සම්පජඤ්ඤ කොටස කියලා හඳුන්වන්නේ. අර ඉරියව් පැවැත්වීම වඩා සියුම් මන්දමින් දක්වනවා. ඒ කියන්නේ කොයිතරම් සියුම්ද කියතොත් ඉදිරිය බැලීම ආපස්සට යමක් දෙක බැලීම සහ ඉවත බැලීම. ඒක ඊටාම ශීඝ්‍රයෙන් වෙන දෙයක්. යමක් දිහා බලනවා ඊළඟට ඉවත බලනවා. ඒක තමන් කරන බවවත් දන්නේ නැහැ සාමාන්‍ය ජීවිතේ. නමුත් ඒකත් සිහියෙන් කරන්න පුරුදු වෙනවා. යමක් දෙක බැලීම ඉවත බැලීම. ඊළඟට ඒ වගේම එහෙම නැත්නම් ඉදිරියට යාම ආපසු වීම. ඉදිරියට යාම ආපසු වීම, ඊළඟට යමක් දෙස බැලීම ඉවත බැලීම, ඊළඟට දිගු කිරීම නැවීම කියන මෙන්න මේ ක්‍රියාවලිය මේ ශරීරයේ අංගපස්සඟ පිළිබඳව ශරීරය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඇති ඒ ඉරියව් පැවැත්වීම සියුම් මීඩියම් පැවැත්. ඒක තුළ සිත යොදනකොට අන්න අර සම්පජඤ්ඤ කියලා කියන දැනුවත්කම දියුණු වෙනවා. ඒ කියන්නේ දැනුවත්කම කියලා කියන්නේ ඇත්ත වශයෙන් වර්තමානයේ ජීවත් වීමයි. අරතරම් සියුම් මන්දමට යනකොට යමක් දෙස බලන අවස්ථාවත් අඳුරනවා, සියෙන් දැනගන්නවා. ඒ වගේම ඉවත බලන අවස්ථාවක් දැනගන්නවා. ඒක වර්තමානයේ ජීවත් වීම වගේ. එතකොට අතීතයට අනාගතයට පණින වෙලාවක් නැහැ. ඒ තරම් සියුම් මන්දමින් යනකොට තමයි උන්න ක්‍රමක්‍රමයෙන් තේරෙන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය. ඒ විදිහට සම්පජඤ්ඤය පිළිබඳව ප්‍රකාශ කරලා තියෙනවා. ඊළඟට තවත් එකටම උපකාර වෙන කොටස් තියෙනවා. දැන් ඔය ශරීරයේ තියෙන දෙතිස් ගුණ කොටස ගැන මේ පින්න තුන් අහලා තියෙනවා. ඒකත් අර බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙන්නේ දෙකොණෑරුණු මල්ලකට හැල් වී මෑමුන් ආදී ධාන්‍ය දමාපු මල්ලක්. මල්ල දෙකොණෑරලා නම් ඒක ඇත්ත වශයෙන් මල්ලකුත් නෙවෙයි. එතකොට මේ ශරීරය පිළිබඳව බුදු පියාණන් වහන්සේ දක්වන්නේ ඒකයි. මේ දෙකොණෑරුණු මල්ලටයි මේ අපි මේ මගේ ශරීරයයි කියලා කියන්නේ. ඒ අවබෝධය යම් අවස්ථාවක ඇති වෙන ආකාරයට මේ හිත පවත්වන්න ඕන මේ ශරීරයේ කොටස් පිළිබඳව. මේ විදිහට තමයි ඊළඟට ඒකම පිළිකුල් භාවයක් වැටහෙනවා. ඊළඟට මේකේ තියෙන ධාතු හතර, පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර. මේවා අර ඝන බව, එහෙමත් නැත්නම් තද බව, දියාරු බව, උණුසුම් බව ආදී වශයෙන් Tamanට දැනෙන එතන තමයි අවබෝධය තියෙන්නේ. අවබෝධය තුළින් මේ ශරීරයේ තිබෙන ඒ වගේම ශරීරයේ ධාතු හතරට අදාළ කොටස් මෙනෙහි කිරීමෙන් මේක ධාතු හතරක එකතුවක් පමණයි. එතෙන්දී උපමා බුදු පියාණන් වහන්සේ දක්වන්නේ ගව ඝාතකයේ ගවයෙක් මරලා කොටස් කරාට පස්සේ අර ගවයයි කියලා තිබුණු සංඥාව එතෙන්දී නෑ. මේ ගව ඝාතනයට අනුබල දුන්නයි කියලා ගන්න නරකයි ඒ උපමාවේ. එතෙන් කෙනෙක් එහෙමත් ගන්න බැරි නෑ. මෙතෙන්දී බුදු පියාණන් වහන්සේ දක්වන්නේ ගවයන් මරණ කෙනාට පවා ගවයින් කොටස් කරලා එතන ගොඩ ගැහුවාට පස්සේ එතන ගවයයි කියන හැඟීම නෑ. ඒ වගේ අපටත් හිතන්න තියෙන්නේ මේක ධාතු හතර පිළිබඳව හිත පවත්නකොට යම් අවස්ථාවක දෙනවා මේක ධාතු හතරක ගොඩ ගැහිල්ලක් පමණයි. එතන මමෙක් නෑ කියන. ඒ අවබෝධය කරා යන්නයි ඒ උපමාව දක්වලා තියෙන්නේ. ඒ ධාතු මානසිකාරය. ඊළඟට ඊටත් එහාට යනවා. ඒක මිය ගිය කෙනෙකුගේ ශරීරයක් උපමා කරගෙන. එතෙන් දක්වන්නේ එතන උපමාව නෙවෙයි එතන නිදර්ශන හැටියට. හිතට එක මවා ගන්නවා. එහෙම නැත්නම් ඇත්ත වශයෙන් Tamanට ඒවා දැකීමට අවස්ථාවක් ලැබුණා නම් ඒක උපකාර කර ගන්නවා. මිය ගිය කෙනෙක් දින ගණනක් දෙතුන් දිනක් මිය ගිහිල්ලා ඉදිමිලා නිල් වෙලා පණුවන් ගැසූ සිරුරක් ඊළඟට ඒ විදිහට ක්‍රමක්‍රමයෙන් අනිකුත් සතුන් පාදවන සිරුරක් නහර වලින් ඉවත් වෙන ඇට ගොඩක් අන්තිමට ඔහොමම ගිහිල්ලා ඇට කුඩු වෙලා ඇට සමිතර ඇට සුණු භවයට පත් වුණු ඇට ගොඩක් දක්වාම බුදු පියාණන් වහන්සේ හිත යොදන්න ඉඩ දීලා තියෙනවා. ඒක තුලින් තේමින් කරන්නේ මේතෙන්ද කවලා පොවලා සාස්තු කරන මේ ශරීර කූඩුවට යන කල දසාව. ඒක අපි අර හිතට නගා ගන්න උපමාවක්. එහෙම නැත්නම් දැකපු දෙයක් ආශ්‍රයෙන් හිත නගාගෙන ඒක Tamanට ආරෝපණය කර ගන්නවා. ඒ කය යම්සේද මේ කයත් එසේම යථා ඉදං තථායේතං යථා ඒතං තථා ඉදං අධ්‍යත්තං ච බහිද්ධාච කායේ ඡන්දං විරාජේ කියලා විදිහට දක්වනවා. එතකොට මේ සතිපට්ඨාන සූත්‍රය තුල තිබෙන්නේ සමාගයේ කයත් අනුංගයේ කයත් සමාගයේ වේදනාවත් අනුංගයේ වේදනාවලුත් මේ හැම එකක්ම උපකාර කරගෙන විශ්ව සාධාරණ ධර්මතාවක් හැටියට මේ ශරීරය තුල තිබෙන අනිත්‍ය දුක්ඛනාත්ම ත්‍රිලක්ෂණය වටහා ගැනීමයි. ඒක අධ්‍යත්ත බහිද්ධා ඇතුළත සහ පිටත බොහෝ විට සතිපට්ඨාන සූත්‍රය ගැන බුදු පියාණන් වහන්සේ දේශනා කරනකොට කියනවා තුන් ආකාරයකින් මේ සතිපට්ඨානිය වඩන්න. අජ්ජත්ත බහිද්ධා සහ අජ්ජත්ත බහිද්ධා දෙක එකතු කරලා. ඒ කියන්නේ ඇතුළත පිටත සහ ඇතුළත පිටත දෙක එකතු කරලා. ඇතුළත පිටත කියලා කියන්නේ අන්න අර දැන් අපි සාමාන්‍යයෙන් සමානුන් කියලා යදනවා. ඒ අදහස වඩාත් පිරිසිදුව කියන්නේ ඇතුළත සහ පිටත. අපිට යම් යම් දේවල් අපේ ඇතුළත තියෙන දේවල් හැටියට වැටහෙනවා. අනිත් ඒවා බාහිර දේවල්. බාහිර දේවල් ආශ්‍රය කරගෙන අපිට ඒවා ආරෝපණය කරලා තේරුම් ගන්න පුළුවන් අපේ කයත් මේ වගේ කියන එක. ඒකටයි කියන්නේ අර යථා ඉදං තථායේතං තථායේතං තථායිදං මේ කයයන්සේද ඒ කයත් සිසියමේ ඒ කයයන්සේද මේ කයත් සිසියමේ කියලා ශරීර දෙක පිළිබඳවම ඇති ඇලුම් ඉවත් කිරීම එතන පරමාර්ථය. එතෙන් කෙනෙකුට මේ කය මෙහෙම වුණත් අනිත් කය නම් එහෙම නැහැ කියලා හිතෙන්න පුළුවන්. ඒක මේ පින්නතුන් සමහරුන්ට හිතෙන ඒ තේරුම් ගන්න පුළුවන්. මේ තමන්ගේ ශරීරයේ මේ විදිහට ලෙඩ රෝග ආදී හැදෙන එකක් නොත් තමන් කැමති අහවලාගේ ශරීරයේ ඒ විදිහ දෙයක් නෙවෙයි මේක ඉම්පිටිම වාස්තු කරපු විලිමයක් වගේ දෙයක් කවදාවත් මේක විනාශ වෙන්නේ නැහැ කියන ඒ හැඟීමයි සාමාන්‍යයෙන් දර්ශනය තුලින් කෙනෙක් ඇති කරගන්නේ. නමුත් යම් අවස්ථාවක ඇතම් කෙනෙකුට අන්න අර කේමා තෙරණිය ගැන කිව්වා වගේ තමන්ගේ රූප සම්පත්තිය ගැන වැඩියෙන් ඇල්ම ඇති කෙනාට අනුන්ගේ ශරීරයෙන් පටන්ගෙන විපස්සනා වඩන්න පුළුවන්. එතකොට බුදු පියාණන් වහන්සේ ඉඩ දීලා තියෙනවා ඇතැම් විට තමන්ගේ ශරීරයෙන් පටන්ගෙන අනුන්ගේ ශරීරයෙන් කෙලවරණ කරන විදිහට විපස්සනාව සම්පූර්ණ කරන්න. එහෙම නැත්නම් අනුන්ගේ ශරීරයකින් පටන්ගෙන තමන්ගේ ශරීරයට ආරෝපණය කරනවා. ඒ කොයි පැත්තෙන් ගියත් විශ්ව සාධාරණ සර්ව සාධාරණ ධර්මතාවක් හැටියට අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය වටහා ගැනීමයි. ඒකෙන් කෙරෙන්නේ ඒ ටික තමයි අන්නතන කිව්වේ අනුපාදියානෝ ඉදවා උරංවා. මෙතන අල්ලන්නෙත් නෑ, එතන අල්ලන්නෙත්. ඒ මෙතන අල්ලන්නෙත් නෑ, එතන අල්ලන්නෙත් නෑ කියන එක ඇතැම් තැනට අපි දක්වනවා මෙලෝ පරලෝ වශයෙන්. දැන් මෙතන අල්ලගෙන ඉන්න කෙනා තමයි එතන අල්ලන්නේ මරණ අවස්ථාවේ. මෙතන අල්ලගෙන තියෙන ගැම්මම තමයි මෙතන අතහරින්න වෙනවා කියලා කියනකොට එතන ගිහලා අල්ලගන්නේ. එතකොට ඒකම එදිනදා ජීවිතේ ක්‍රියාත්මක වෙනවා මේ සලායතනය තුලින්. සලායතනය කියලා කියන්නේ පින්වත්නි මෙන්න මේ ඇස කන නාසය දිවකය ශරීරය දිවකය මන කියලා කියන ඒවා. ඒවට අදාළ අරමුණුත් එක්ක ගත්තාම ඒවා එක එකට තියෙන ඇසයි රූපයයි අතර චක්ඛු ආයතනය කියලා එකක් තියෙනවා. එතන වැඩ කොටාසියක් කිරෙනවා. ආයතන ආයතනය කියලා කියන්නේ වැඩියම් කිසි වැඩ කොටාසියක් කිරෙන තැනක්. ඇසත් රූපයත් ආශ්‍රය කරගෙන යම් කිසි වැඩ කොටාසියක් කිරෙනවා. කනත් ශබ්දයක් උපකාර කරගෙන යම් කිසි වැඩ කොටාසියක් කරනවා. ඒක සෝත ආයතනය. කොහොමම කියලා අන්තිමට මන ආයතනය දක්වාම එනවා. ඇස කන නාසය දිවකය මන. මන ආයතනයට තියෙන්නේ මනසයි හිතයි. මනසයි හිතවිල්ල. හිතයි හිතවිල්ලයි අතරෙත් තියෙනවා ඊටාම සියුම් විදියේ සම්බන්ධයක්. ඔය ආයතන වල මෙතනත් එතනත් කියලා අධ්‍යත්ත පහිද්දා වශයෙන් ගන්න. මෙතනත් එතනත් කියලා කියන දෙකොනන පිළිබඳවම තිබෙන ඇල්ම ඉවත් කරන්න වෙනවා. එක අවස්ථාවක මහා කොට්ටිට කියන ස්වාමීන් වහන්සේ සරියුත් ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රශ්නයක් ඇහුවා. මේ ඇහැද ඇහැට රූපයන් සංයෝජනයක් සංයෝජනය කියලා කියන්නේ හැකිල්ල බන්ධනය. ඇහැට රූපයන්ද බන්ධනය වෙන්නේ, රූපයන්ට ඇහැද බන්ධනය වෙන්නේ, දිවට රසයන්ද බන්ධනය වෙන්නේ, රසයන්ට දිවද බන්ධනය වෙන්නේ, හිතට හිතවිලිද බන්ධනය වෙන්නේ, හිතවිලි වලට හිතද බන්ධනය වෙන්නේ. එතකොට සරියුත් ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා උපමාවකින් වෙන්නු කරන්නේ. ඔන්න දැන් කළු ගොනෙක් සුදු ගොනෙක් එක්ක එකම යොතකින් එකම තඹයකින් බැඳලා ඉන්නවා. දන්ත මරහැනකින් බැඳලා ඉන්නකොට කළු ගොනායි සුදු ගොනායි යම් කිසි කෙනෙක් කියනවා නම් කළු ගොනාට සුදු ගොනා බන්ධනයක්. එහෙම නැත්නම් සුදු ගොනාට කළු ගොනා බන්ධනයක් කියලා කිව්වහම ඒ දෙන්නගේ ඒක මොකද්ද, ඒක හරි කියම නැද්ද? එතකොට අර ස්වාමීන් වහන්සේ කියනවා නෑ, ඇත්ත වශයෙන් සත්‍යය මොකද්ද? කළු ගොනාට සුදු ගොනා බන්ධනයක් නෙවෙයි, සුදු ගුණාට කළු ගුණා බන්ධනයක් නෙවෙයි. ඒ දෙන්නම බැඳලා ඉන්න හැකිල්ලයි එතන බන්ධනය. අන්නේ හැකිල්ලට සරියුත් ස්වාමීන් වහන්සේ උපමා කරන්නේ චන්දරාග කියලා. චන්දරාග කියලා කියන්නේ ඇල්ම. තණ්හාව රාගේ කියන එක චන්දරාග. කැමැත්ත ඇල්ම. එතකොට ඇහැට රූපයන් බාධකයක් නෙවෙයි, රූපයන්ට ඇහැත් බාධකයක් නෙවෙයි. ඒ දෙක අතර දැති කරගන්න ඇල්මටයි චන්දරාගයටයි එතනයි මේ හොරේ තියෙන්නේ. ඒක තුලයි සංසාරයේ පැවතින්නේ. එතකොට බුදු පියාණන් වහන්සේ කියන්නේ ඇහැ අන්ධ කරගන්නවත් නෙවෙයි, ලෝකේ තියෙන තරම් ලස්සන රූප විනිවිද කරගෙන යන්නත් නෙවෙයි. විමුක්තිය තියෙන්නේ තමා තුළම ඇති වෙන මේ දෙක පිළිබඳව ඇල්ම නැති කරගන්න. එතකොට ඒ ඇල්ම නැති කරගැනීමේ මාර්ගය තමයි බුදු පියාණන් වහන්සේ දක්වන්නේ. ඒකටයි මේක විරාග මාර්ගයක් කියලා කියන්නේ. ඒකාන්ත නිර්වි ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය ආදී වශයෙන් දක්වන්නේ මේ බුද්ධ ශාසනයේ තියෙන ප්‍රතිපදාව. එම් පිටින්ම මෙන්න මේ කලකිරීම සතර කලකිරීම මේ වචනය සමහර විට මේ කාලේ එච්චර ප්‍රියමනාප වචනයක් නෙවෙන්න පුළුවන්. නමුත් මෙන්න මේ සතර කලකිරීම ඇති කර ගැනීමටයි එකකින්ම කියතොත් අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය තුලින් කරන්නේ ඒකයි. මේ ඇහත් අනිත්‍යයි, රූපයනුත් අනිත්‍යයි. ඇහත් දුක්. ඇස් රෝගියක් ආවට පස්සේ විතරක් නෙවෙයි ඒක තේරෙන්නේ. රූපයනුත් දුක්. ඇහත් අනාත්මයි. මම මේ මාගේ කියලා කියන්න බෑ. මේ අපිට මේ උපැස්සියලක් කියලා එකක් දාන්න වෙලා තියෙන මදිකම නිසානේ. අපි ඇස්වලට හරියට පේනවනම් අපි උපැස් කියලා තවත් එකක් එකතු කරගන්නවා මහා කරදරයක්. ඉතින් ඒක තුලත් අපිට මේ අනාත්ම ස්වභාවය පේන්නේ. ඉතින් ඔය විදිහට ඇහත් අනිත්‍යයි, ඇහත් දුකක්, ඇහත් අනාත්මයි, රූපයනුත් එහෙමයි. ඉතින් ඒ විදිහට තේරුම් ගත්තු අවස්ථාවේ යන්න අර කියපු මැද බන්ධනය ටිකෙන් ටික ලිහෙන චන්දරාගයෙන් එහෙම. මොකද්ද මේකේ ඇති ඇල්ම? කොච්චර කාලයක් මේක තියාගන්න පුළුවන්ද? ඒ විදිහටම තමයි අනිත්‍ය ආව දිවස් රසයත් අනිත් දේව පිළිබඳවත් හිතාගන්න පුළුවන් මේ පින්නතුන්ට. ගැඹුරුම හරිය තමයි හිත හිතෙවිල්ල. හිතවිල්ල කියන එකත් හිතෙන්ම මවා ගන්න එකක්. අන්න එතනමයි ගැඹුරු කාරණය තියෙන්නේ. ඒක තමයි ඇත්ත වශයෙන් භාවනාමය වශයෙන්ම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. අනේ දැන් මේ කාලේ බොහෝ දෙනා කියන වැහෙන විඥානයත් අපිට පුළුවන් විද්‍යාත්මක වශයෙන් භෞතික විද්‍යාව වශයෙන් තේරුම් ගන්න කියලා. පර්යේෂණ වලින් පර්යේෂණාගාර වලින් අර උදායි හාමුදුරුවන්ගේ පර්යේෂණාගාරය උනේ ශූන්‍යාගාරය. නමුත් දැන් බොහෝ දෙනා විඥානය පවා අර භෞතික විදියට තේරුම් ගන්න උත්සාහ කරනවා. රූපය තේරුම් ගන්නේ නැතුව, වේදනාව තේරුම් ගන්නේ නැතුව, සංඥාව තේරුම් ගන්නේ නැතුව, සංස්කාර තේරුම් ගන්නේ නැතුව විඥානය කොහොම තේරුම් ගන්නද? විඥානය තමයි මායාව ගැඹුරම එක. නමුත් ඒක තේරුම් ගන්න ඉඟිය තියන්නේ ඔතන. හිතත්, හිතට එන හිතවිල්ලත්. මේ හිතවිල්ල කියන එකත් අපිම හදාගත්තු දෙයක් බව වැටහුණු අවස්ථාවේ මේ අන්තිම පුරුක ගැළවිලා යන්නේ. ඒකයි බුදු පියාණන් වහන්සේ මනෝ පුබ්බංගමා ධම්මා කිව්වේ. හිතයි පෙරටු වෙන්නේ. හිත පෙරටු වෙලයි මේ හිතවිල්ල හදාගන්නේ. අපේ රුචි අරුචි සම්මානුව දැන් අපි යම් කිසි කෙනෙක් හිතවිල්ලක නිවග්න වෙලා ඉන්නවා, බහැලා ඉන්නවා. ඒක මොකක් ගැනද මේ හිතන්නේ? ඈ දිවාර යනතුව හිතන්නේ. ඊළාට සමාජයේ බොහොම අමාරුවෙන් කියන්න පුළුවන් මෙන්න මේ මම මේ අහවලා ගැන හිත ඉඳලා ඉන්න, අහවල දේ ගැන හිතෙන්න. ඉතින් අපි කියන්න පුළුවන් තමයි අවකත් හිතන්න තියද්ද ඕක අපට ඒක දෙයක් නුනත් එයාට ඒක දෙයක්. අර චන්දරාගය නිසා. අන්න එතකොට ඒ විදිහට අපිට හිතා ගන්න පුළුවන් මේ අපේ හිත තුලින්මයි මේ දේවල් හැදෙන්නේ. ඒකයි තාමසියුම් කාරණයක් භාවනාමය වශයෙන් යම් කිසි අවස්ථාවක තේරුම් ගත යුත්තක් විදර්ශනාවේ ගැඹුරුම අවස්ථාවකදී. අන්න ඒක තේරුම් අවස්ථාවේ තමයි එහෙන් පිටින්ම මේ බන්ධනය කැඩිලා යන්නේ. හිතත් හිතවිල්ලත් අර කියාපු මේ හිතට දොස් කියන්න දෙයක් මනසක් නෙවෙයි, හිතවිල්ලත් නෙවෙයි. මේ දෙක තුල කියන ඇල්ම චන්දරාගය නැති වුණ අවස්ථාවේ මේක තේරෙනවා මෙතන විමුක්තිය. එතනින් විමුක්තිය. අන්න ඒකයි අනුපාදියානෝ විදවා උරන්වා කිව්වේ. මෙතන අල්ලන්නේත් නැහැ, එතන අල්ලන්නේත් නැහැ, මෙලොව අල්ලන්නේත් නැහැ, එලොව අල්ලන්නේත් නැහැ, මේ පංචස්කන්ධය අල්ලන්නේත් නැහැ, අර පංචස්කන්ධය අල්ලන්නේත් නැහැ, මේ ආධ්‍යාත්මික ආයතනය අල්ලන්නේත් නැහැ, බාහිර ආයතනය අල්ලන්නේත් නැහැ. යන්නේ බඳු තත්වයට ගිය කෙනා තමයි අර කියාපු අර සියලු සංසාර බන්ධන වලින්, අර කියාපු යෝග වලින්, ඕඝ වලින් මිදිලා උතුම් අමා මහ නිවන් ලබා ගන්න. ඒකට අපි මෙතේ තියෙන්නේ සුළු වේලාව තුළ අර බුදු පියාණන් වහන්සේ වදාළේ අර කියාපු ගාථා දෙකෙන් පෙන්වු කරන ගොපල්ලෙකුගේ ප්‍රතිපත්තිය අතහැරලා අන්න ගවයින්ගෙන් ෆොස්ෆරස් භුක්ති විඳින ස්වාමියාගේ ඒ தත්ත්වය, ඒක උසස් හැටියට ශ්‍රේෂ්ඨ හැටියට සැලකලා මේ පින්න තුනත් සමන්ගේ ඒ සුළු මට්ටමින් හරි උත්සාහයක් කළ සීල සමාධි ප්‍රඥා මේ ඒ සඳහා අද දවසේ ගෙවුනි. ඒ විදිහට මේ සීල ප්‍රතිපදාවෙන් සුළු දෙන්ම කළ යුතු බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙනවා මේ ආරම්භයේ ඉඳලම යන්න ඕන ආදි කියලා කියන්නේ සීලය. සීලයේ ඉඳලම සීලය, ඊළඟට සමාධිය, ප්‍රඥාව, මේ විදිහට මේ ක්‍රමානුකූලව අනුකුබ්බ සීඛා, අනුකුබ්බ කිරියා, අනුකුබ්බ ප්‍රතිපදා කියලා කියන ආකාරයට අනුපූර්ව අනුපිළිවෙලින් ගිය ශික්ෂණයක්, ප්‍රතිපදාවක්, ක්‍රියාදාමයක් තුලිනුයි විමුක්තිය කරා ලඟින්න පුළුවන්. මේකට පණින්න බෑ. ඊට උඩින් එක ඇවිල්ලා පණින්න බෑ. ප්‍රමාණිකුලව යා යුතු ගමනක්. ඒක බුද්ධ වචනයෙන් අනුව අන්නර කියාපු නීවරණ ධර්මයන් ඉවත් කරගෙන, බුද්ධංග ධර්මයන් ජීුණු කරගෙන, සතර සතිපට්ඨානය වඩලා යම් කිසි අවස්ථාවක සෝවාන්සක දාගාමී අනාගාමී අරහත් කියන මාර්ගඵල ප්‍රතිපදේදීන් ඒ ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාර දුකින් අත් මිදලා උතුම් වූ එතෙරට උතුම් වූ නිවනට යාමට මේ අද දිනේ ධර්ම ශ්‍රවණයත් ඒකාන්තයෙන් උපනිශ්‍රය වේවා කියන ප්‍රාර්ථනා කරගෙන මෙතික් මේ අපි ධර්ම දේශනා වශයෙන් ධර්ම ශ්‍රවණයම වශයෙන් රැස් කරගත්තු පුණ්‍ය සම්භාරය මේ විශ්වයේ අවීචයේ සිට අකමිටා දක්වා යම් තාක් සත්වයන් සිටිනවන් දෙවි බඹුන් නැතුළු අපේ ඥාතීන් නැතුළු හැම කෙනෙක්මත් මේ කුසල ශක්තිය අනුමෝදන් වී තමන්ගන්ගේ ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරගනිත්වා. ඉතින් අපටද මෙන්න මේ උපකාර කරගෙන, මේ ධර්ම ශ්‍රවණය උපකාර කරගෙන භාවනා මාර්ගයේ යම් හැකියතා කික්මනින් මේ මාර්ගඵල ප්‍රතිවේදී කරගන්න ශක්තිය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. දැන් මේ ධාර්මතා කියලා දෙන්න ඉස්තාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා උච්ඡන්තු අනසම්පදං ආපාසත්තා චුම්මාත්තා දේවානාගමනිතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආපාසත්තා චුම්මාත්තා දේවානාගමනිතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආපාසත්තා චුම්මාත්තා දේවානාගමනිතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සංසදා. දුක්ඛපත්තා ජනි දුක්ඛා භයප්පත්තා ජනි සෝකප්පත්තා ජනි සෝකා හුන්තු සම්පේ දුක්ඛපත්තා ජනි දුක්ඛා භයප්පත්තා ජනි භයා සෝකප්පත්තා ජනි සෝකා හුන්තු සම්පේ දිපාමිනෝ දුක්ඛපත්තා ජනි දුක්ඛා භයප්පත්තා ජනි භයා සෝකප්පත්තා ජනි සෝකා හුන්තු සම්පේ දිපාමිනෝ විනා පුඤ්ඤ කම්මේන මානේ බාල සමාගම සතං සමාගමෝ හොතු යාව නිබ්බාන පත්තියා.
මියා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදම සතං සමාදමෝ තුයා විපාතත්‍ය මියා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදම සතං සමාදමෝ තුයා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශයතු මාතේ භවස්සන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන් භාවේන සදා සුද්ධි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මාන් භාවේන සදා සුද්ධි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝාන් භාවේන සදා සුද්ධි භවන්තු තේ අදුවාගෙන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඨಂತಿ ආයුවන්න සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සබ්බ සම්පatti ච අතෝ නිබ්බාන සම්පatti ඥාතේ සම්චතු
පින්වතුනි, ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.